ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
අපි එහෙමනම් කාල වේලාව ලබා ගන්නවා ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව සමාලෝචනයේදී සඳුදා දවසේ අපේ වැඩසටහන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරන්නට ශ්‍රී ලංකාවේ සිට සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් චුටිතයාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලුක්ෂි.
පසුගිය සතියේ ආරංචි වුණු එක්තරා සිදුවීමක් නිසා මේ වෙනකොට ශ්‍රී ලාංකීය දේශපාලනයත් මාධ්‍යංශත් බොහෝ තීක්ෂණව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරමින් සිටිනවා අපි දකිනු. ඒ වගේම ශ්‍රී ලාංකීය ජනතාවත් මේ පිළිබඳව බොහොම උනන්දුවෙන් සිටින මොකද වෙන්නේ කියලා දැනගන්න. ඒ තමයි යුද්ධයේ අවසාන භාගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ල වුණු මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව වන චෝදනා. දැන් මේ කතාව දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ස්වරූපයෙන් හිසෝසවමින් තියෙනවා. අලුත්ම හිසැසවීම තමයි ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නිවේදනය. මේ සම්බන්ධයෙන් අපි දැක්කා ශ්‍රී ලංකා විදේශ සබඳතා පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇමරිකානු ශ්‍රී ලංකාවේ තානාපතිනිය පවා කැඳවලා යම් තොරතුරු විමසීමක් සිද්ධ කරනවා. ඉතින් මෙවැනි වූ තොරතුරු මාධ්‍ය වාර්තාවන අතරතුරේදී අපි කැමැති මනෝජ් මේ සම්බන්ධ සිදුවීම සම්පූර්ණ වශයෙන්ම සාකච්ඡාවට ලක් කරන්න. ඇයි ඇමරිකාව මෙවැනි වූ තීරණයක් හදිසියෙම ප්‍රකාශයට පත් කළේ? ඒ කාරණාව පිළිබඳව බොහෝ දෙනෙක් උනන්දුයි. ඊට අමතරව ඇමරිකානු තානාපතිනිය කැඳවලා තොරතුරු විමසද්දී ඇය මොනවද ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යවරයාට පවසලා තියෙන්නේ? මේ සම්බන්ධයෙන් අපි කැමති සවිස්තරාත්මක තොරතුරු දැනගන්න ඔබෙන් මුලින්ම මනෝජ්.
ඔව්, යුද හමුදාපති ලෙතිසන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහෝගේ පවුලේ සමාජිකයන්ට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරේද දිනේ සංචාරක තහනමක් පැනෙව්වා. නිවේදනයක් නිකුත් කරමින් මේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබුණේ යුද හමුදාපති ලෙතිසන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහෝගේ පවුලේ සමාජිකයන්ට අමරිකාවට ඇතුළු වීම තහනම් කරලා තියෙනවා කියලා. යුද්ධ සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වන සේනාංකයේ සිදු කරා කියලා පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා එවකට එම සේනාංකයේ නායකත්වය ලබා දුන්නු ශ්‍රී ලංකාවේ වත්මන් යුද හමුදාපති මෙන්ම වැඩ බලන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ලෙතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වගකිව යුතුයි කියලා තමයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ. මේ චෝදනා සලකා බලමින් ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට මෙම තහනම පැනෙව්වා කියලා මේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් මීට පෙරත් ඔහු සම්බන්ධයෙන් මෙහෙම චෝදනා තිබුණා. ඔහු යුද හමුදාපතිවරයා බවට පත් කරයින් පස්සේ ඇමරිකා ප්‍රමුඛ රටවල් එම චෝදනාවම ගොනු කළා. දැන් මේ වන විට සමහර වෙලාවට දැන් මාර්තු මාසයට අපි හිමිහිට හෙමින් හෙමින් ලං වෙන්නේ. ඉතින් ජිනීවා මානව හිමිකම් කමිටුව රැස්වනවා. ඒ සම්බන්ධයෙන් අදහස් පළ වෙන කාලේ සමහර විට මේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමට සමගාමීව මේවා මතුවුණාද කියලත් ඇතැම් අය සැක කරනවා. කොහොමනත් මේ සිද්ධි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. මේ සිදුවීම වාර්තා වීමත් එක්කම විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරලා තිබුණා මේ ගත්තු තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය දැඩි විරෝධය පළ කරනවා කියලා. ඒකට තවදුරටත් රුකුල් දෙන සිදුවීමක් තමයි ඊයේ දිනේ වාර්තා වුණේ, ඊයේ දිනේ සිද්ධ වුණේ. අමරිකානු ශ්‍රී ලංකා තානාපතිනිය ඇලෙයිනා ටෙප්ලික්ස් මහත්මියට විදේශ කටයුතු ඇමතිවරයා කැඳවීමක් කරලා තිබුණා මේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඇය ඊයේ දිනේ විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණියා. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණේ රටේ විධායක බලය හොබවන ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කරන පත්කිරීම් ගැන විදේශ රාජ්‍යයක් මේ විදිහට සිදු කරන ප්‍රශ්න කිරීම දැඩි ගැටලු සහගත තත්වයක්. මෙය ඇමරිකාවත් ශ්‍රී ලංකාවත් අතර පවතින සබඳතාවලට අනවශ්‍ය ආකාරයේ ගැටලුකාරී තත්වයන්ද ඇති කරනවා කියලා ඇමතිවරයා සඳහන් කරලා තිබුණා. මේ යුද හමුදාපතිවරයාට නගලා තියෙන චෝදනා පාදක කරගෙන මේ කරුණු සම්බන්ධයෙන් යලිත් විමසා බලන්න කියලා තමයි විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිනියට දැනුම් දීලා තිබුණේ. කොමුනක් ඇය සඳහන් කරලා තිබුණා මේ කාරණේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන ප්‍රතිචාරය ගැන තමන් වොෂින්ටනයට දැනුම් දෙනවා. ඉන් අනතුරුව ඒ ගැන තොරතුරක් සඳහන් කරන්න පුළුවන්. කොමුනක් ශ්‍රී ලංකාවේ රජයත් එක්ක පවත්වන ආරක්ෂක කටයුතු ඇතුළු සියලු කටයුතු කිසි බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යනවා කියලත් ඇය මෙහිදී සඳහන් කරලා තිබුණා. ඉතින් ඒක තමයි මේ වන විට වාර්තා වන තත්වය ලංකාවේ. විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරනවා. රජය අමාත්‍යවරුන් විශේෂයෙන් විපක්ෂ නායකතුමත් ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. එතුමත් කියලා තිබුණේ මේ මොහොතේ මේ තීරණයට විරුද්ධව සිටගත යුතුයි කියලා. සියලු දෙනාම රටක් විදිහට එක්ව සිටිය යුතුයි කියන අදහස විපක්ෂ නායකවරය සඳහන් කරලා තිබුණා. මහා සංඝරත්නය ඇතුළු ස්වාමීන් වහන්සේලා මේ සියලු දෙනා එක්ව විරෝධතා ගොනු කරමින් ඉන්නවා. ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයාට ඇමරිකාව පනවපු මේ සංචාරක තහනම සම්බන්ධයෙන්.
හොඳයි, ඇමරිකානු ශ්‍රී ලංකා තානාපතිනිය සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවතුණු සාකච්ඡාවෙන් අනතුරුව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ඒ සම්බන්ධව යම් අදහස් දැක්වීමක් කළා තිබුණා මාධ්‍යයට. මෙන්න මේ ආකාරයට
අපි දැනුම් දුන්නා වජේ හැටියට ශවේන්ද්‍ර සිල්වා එතුමාටත් එතුමාගේ පවුලයාටත් ඇමරිකාවට ඇතුල් වීම පිළිබඳ නිකුත් කරලා තිබෙන තහනම අපි සලකන්නේ මිත්‍රශීලී භාවයට එරෙහි ඉතාම අසාධාරණ තීරණයක් බව. ඒ නිසා ශ්‍රී ලංකා ඇමරිකානු මිත්‍රත්වයේ තහානිකර ආකාරයට පරිවර්තනය කිරීමක් සඳහා කටයුතු කිරීමකට තුඩු දෙන ක්‍රියාවක් බවට පත් නොකොට ඒ තහනම ඉවත් කරන ලෙස ඒ බව තානාපතිතුමිය වාම රාජ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවත් අපිට ප්‍රකාශ කර සිටියා.
හොඳයි, අපි මීළඟට සාකච්ඡා කරමු එළඹෙන මහමැතිවරණය සම්බන්ධව ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල තියෙන සූදානම් වීම පිළිබඳව. සඳහන ගතවීම පිළිබඳව ප්‍රධාන පක්ෂ දෙකේ විශේෂිත උනන්දුවක් තියෙන වග අපිට පෙනී යනවා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ විශාල අර්බුදයක සිටිනවා සන්ධානයක් තනා ගැනීමේ කාර්යාවලියේදී. එහිදී පසුගිය සතියේ විශේෂතා විදිහට අපි දැකපු කාරණා තමයි අපේගේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශවලනුත් අපි යම් තාක් දුරකට තොරතුරු ඒ වෙනකොට වාර්තාවන පරිදි ඔබට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් වෙනම ගිහිල්ලා වෙනම පක්ෂයක් පිහිටවලා ඒ හරහා ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වනට සූදානම් කියන කාරණාව, ජාතික සමගි බලවේග යනමයින් ප්‍රේමදාස මහතා යම් පක්ෂයක් මේ වෙනකොට ආරම්භ කළ තියෙනවා. නමුත් මේ පක්ෂයත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනිකුත් පක්ෂ සමග එකතුව ගොඩනගා ගන්නා වූ සන්ධානයට එකතු වෙලා යම් ලාංඡනයක් යටතේ තරඟ කරන්න සූදානම් කියන වගට අපිට තොරතුරු වාර්තා වෙනවා. මනෝජ්, මම කැමති ටිකක් මේ සම්බන්ධව කතා බහ කරන්න. මෙහිදී මතුවෙන ප්‍රධානතම ගැටලුව විදිහට තමයි අපිට වාර්තා වෙන්නේ මේ පක්ෂවල තියෙන ලාංඡන. මොකක්ද මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයට අයත් ලාංඡනය? අලියද නැත්නම් හංසයද? එතකොට ජාතික සමගි බලවේගය හදවත සලකුණ යටතේ එනවා කියලා තමයි කිව්වේ. එතකොට හදවත සලකුණ වළංගුද්ද තවදුරටත් මේ කාරණාවලිය සම්බන්ධයෙන් මේ වගේ නොයෙකුත් තොරතුරු වාර්තා වෙනවා. අපි මුලින්ම පටන් ගත්තොත් මේ ජාතික සමගි බලවේගයේ ගොඩනැගීමේ කාර්යාවලිය සිට මේ කතාව පිළිබඳව වැඩිදුර තොරතුරු කතා බහ කරන්න. අපිට කොතනින්ද මූලාරම්භය ගන්න සිද්ධවන්නේ?
ජාතික සමගි බලවේගයේ ලකුණ සම්බන්ධයෙන් ප්‍රශ්නේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අවසාන වශයෙන් හදවත ලකුණෙන් ජාතික සමගි බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම කියන අදහසාවට පස්සේ රයිල් වික්‍රමසිංහ මැතිතුමාට පක්ෂ කණ්ඩායම් සඳහන් කරලා තිබුණා එක්සත් ජාතික පක්ෂයේ ලකුණ වන අලිය ලකුණෙන් තමයි මෙවර මහ මැතිවරණයට යන්නේ කියලා. දැන් අපිට වාර්තා වෙන තොරතුරු වල හැටියට දැන් මෙච්චර කල් ඡන්දකට යද්දී මැතිවරණයකට යද්දී ජනාධිපතිවරණයකදී සෙසු පක්ෂ සමග එකතු වෙලා අලියා නොවන ලකුණු වලින් ඡන්දයට ඉදිරිපත් වුණත් මහා ඡන්දකදී අලියා ලකුණෙන් ඉදිරිපත් විය යුතුයි කියන අදහසක් දැන් ඉස්මතු වෙලා තියෙනවා. ඒක පදනම් කරගෙන රණි ප්‍රමසිංහ මැතිතුමාගේ පාර්ශවයේ සහ ඊට හිතවාදී කණ්ඩායම් අලියා ලකුණෙන් ඡන්දය ඉල්ලනවා කියලා කිව්වට පස්සේ සජිත් පාර්ශවයේ පිරිසුත් බහුතරයක් ඊට කැමැත්තක් දක්වපු බව, නැඹුරුවක් දක්වපු බව පේන්න තිබුණා. මොකද ඔවුන්ගේ ප්‍රධාන ලකුණ, ඔවුන්ගේ හුරු පක්ෂය, හුරු ලකුණ කොහොම වුණත් අලියා දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්න බොහෝ දුරට අද දවසේ ඉඳ තියෙනවා. ඒකට හේතුව තමයි එක්සත් ජාතික පක්ෂයේ විශේෂ නීති මණ්ඩලයක් හමුවට යොමු කරලා තියෙනවා මේ අලියා ලකුණ ලබා දෙන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් කාරණය. අලුත් ලකුණු ලබා ගන්නත් හැකියාවක් නැහැ. තාම මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා නැති නිසා මැතිවරණයක් ප්‍රකාශයට පත් කරායින් පස්සේ වෙනත් දේශපාලන පක්ෂයක ලකුණක් වුවමාරු කිරීමේ හැකියාව තිබෙනවා කියලා මැතිවරණ කොමිසමත් සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳව විමසන්න එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් මැතිවරණ කොමිසමට කිහිල්ලක් තිබුණා. දැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයේ දරන මේ අලුත් සන්ධානයේ ලකුණ ගැන අදහස් පළ වෙලා තිබුණේ කොහොමද, මේ පක්ෂය මොකක්ද කියලා බොහෝ දෙනෙක් හොයමින් හිටියා. කවුරුත් නොදන්න වෙලාවක තමයි මේ පක්ෂය සූදානම් කරලා තිබුණායි කියලා අපිටත් වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ලේකම්බරයෙකු විදිහට කටයුතු කරපු සේනකද සිල්වා සභාපතිත්වයේ දරපු අපේ ජාතික පෙරමුණ කියන පක්ෂයේ නම තමයි ජාතික සමගි බලවේගය කියලා වෙනස් කරලා තියෙන්නේ. ඒ ගැන දැන් ගැටලුවක් නැහැ. ලකුණු යොදා ගැනීම තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. නමට මැතිවරණ කොමිෂන් සභාවෙත් අනුමැතිය හම්බ වෙලා තිබුණා. ඕක තමයි ලකුණු සම්බන්ධයෙන් දැන් තියෙන ප්‍රශ්නේ. හැබැයි දැන් මේ අවසන් තීරණවලට එන්න අපි දැක්කා පහුගිය සඳුදා එක් සංජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම තිබුණා. ඒකට කලින් උදේවරුවේ රයිල් වික්‍රමසිංහ මැතිතුමයි සයිද ප්‍රේමදාස මැතිතුමයි සිරිකොතදි හමු වෙලා සඳානේ මහලේ කම්වරයා විදිහට රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා පත් කර ගන්නවා කියන කාරණේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට ඇවිල්ලා තිබුණා කියලා අපිට වාර්තා වෙනවා. කොහොම වුණත් ඉස්සරහා මැතිවරණය ගැන සාකච්ඡා කරන්න රැස්වෙච්ච එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳ පස්වරුවේට රැතුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායමක් මේට සහභාගී වුණා. එහෙම මම විශේෂයෙන් සඳහන් කරන්න හේතුව ඊට කලින් වතාවේ එතුමන්ලා සහභාගී වෙලා තිබුණේ නැහැ විශේෂ කාරණා කිහිපයක් පදනම් කරගෙන. කොහොම වුණත් ගිය සඳුදා දවසේ මේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ආවේ තමන් පිහිටවන්න සූදානම් වෙලා හිටපු සංධානයට එකඟ වෙන්නේ නැත්නම් වෙනත් දේශපාලන ධාරාවකින් හරි තරඟ කරනවා කියන සූදානමේ. මේ සඳහා තමයි මේ අපේ ජාතික පෙරමුණ පක්ෂය වෙනස් කරලා ඒ සඳහා සූදානම් වෙලා තිබුණේ. හැබැයි ඒ වෙනකොට ඒ ගැන තොරතුරු හෙළිවෙලා තිබුණේ නැහැ. කොහොම වුණත් ඒ පක්ෂ නායක සයිත් ප්‍රේමදාස මැතිතුමා මහලේ කම්වරේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා කියන ඒ අවසන් එකඟතාවලට ඇවිල්ලා තිබුණා. කොමනක් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වාද විවාද පැවැත්ුණා. පාලිත රංගේ බණ්ඩාර වජිර අබේවර්ධන කියන මන්ත්‍රීවරු දිගින් දිගටම කියලා තිබුණා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනයක් අවශ්‍ය නිසා අලියාගෙන් තමයි තරඟ කරන්න ඕන කියලා. අලියා අපිට දෙන්න අපේ සඳහනේ ලාංඡන අලියා විදිහට අපිට ලදා ගන්න පුළුවන් කියලා රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයාත් එහෙම අදහස් පළ කරලා තිබුණා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා සඳහන් කරලා තිබුණා ඒක කරන්න බෑ කියලා. මැතිවරණයේ ප්‍රකාශයට පත් කරන දවස ආසන්නයට ආවට පස්සේ සම්දානේ චන්ද ලකුණ ගැන විරෝධයක් මතු කරන්න නැතුව හැමදේම කනපිට පෙරලන්න නැතුව කටයුතු කරන්න අවශ්‍ය කාරණා තමයි දැන් මේ සූදානම් කරනවා කියලා කියවෙන්නේ. හේතුව අන්තිම මොහොතේ මේ වැඩ කටයුතු අවුල් කරයි කියලා අවිශ්වාසයක් සජිත් පාර්ශවය තුළ තියෙනවා කියලා දකින්න තියෙනවා. කොහොම වුණත් අලියා ලකුණ සම්බන්ධයෙන් වාද විවාද පැවැත්ුණා. ඒ වාද විවාද මැද සජිත් ප්‍රේමදාස මැතිතුමා නැගිටලා ටිකක් දැඩි ප්‍රකාශයක් කරලා තිබුණා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී. මම මේ පක්ෂයට ආදරේ, අලියා ලකුණට ඔය කාටවත් වඩා ආදරේ මම, මගේ තාත්තා මිය ගිය පක්ෂය වෙනුවෙන් ඒ පක්ෂයේ ලකුණ තමයි අලියා ලකුණ. ඒ නිසා මේ ලකුණ තියෙන පක්ෂයට ආදරේ කරන්න කවුරු ටියුෂන් දෙන්න තමන්ට උවමනා නැහැ කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ටිකක් දැඩිව කියලා තිබුණා. සම්දානයක් හදනවා නම් ඒකට මේ නමක් ලකුණක් තියෙන්න ඕන තමන්ට හරි එහෙම නැත්නම් මේ වගකීම් දරන කණ්ඩායම් වලට හරි කටයුතු කරන්න විවිධ බාධා ඇති කරන්න එපා. නිකන් මම පඹයෙක්ද කියලාම සයිත් ප්‍රේමදාස මැතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ආලා තියෙනවා. එහෙම අහලා එතුමා එම ස්ථානයෙන් නැගිටලා ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වෙලා තියෙනවා. ඉතින් ඒ අතරේ තමයි දැන් ඉතුරු සාකච්ඡා මේ දිනවල පැවැත්වෙමින් තිබෙන්නේ. අලියා ලකුණ යොදා ගන්න පුළුවන්ද බැරිද කියන කාරණය අද දවසේ එක්සත් ජාතික පක්ෂයේ මේ පත් කරපු නීති මණ්ඩලය තීරණය කරලා සයිත් ප්‍රේමදාස මැතිතුමාලට ඔම්නි කණ්ඩායමට දැනුම් දෙවි. කොහොම වුණත් පහුගිය සතියේ සිද්ධ වෙච්ච තවත් ප්‍රධානම කාරණයක් තමයි පහුගිය බදාදා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් බිහි කරන මේ පුළුල් ජනතා සන්ධානයට එක් වෙනවා කියලා ප්‍රධාන පෙළේ පක්ෂ තුනක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරා. ඒ ජාතික හෙළවරුමය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය. එතකොට ඔවුන් සනහන් කරලා තිබුණා විජයග්‍රහණයක නව ආරම්භයකට සම්දානගත වීම වෙනුවෙන් තමයි තමන් සූදානම් වෙන්නේ කියලා නිවේදනයකුත් නිකුත් කරලා තිබුණා. ඒ අනුව මේ නව සම්දානයක් බිහි කරන්න එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දීලා තියෙන වෙලාවක එහෙම පිටවන සම්දානයේ නායකත්වය, සම්දාන මහලේකම් පත් කිරීම, අගමැති අපේක්ෂකත්වය, නාම යෝජනා කමිටුවේ ප්‍රධානත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට පවරනවා කියලා මේ කණ්ඩායම් මේ කරලා තිබුණු තීන්දුවට එකඟ වෙලා තිබුණා. ඒ අනුව හෙළවුරුමයයි දමිළ ප්‍රගතිශීලී සම්දානයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි මේ අලුත් දේශපාලන බලවේගයට සහයෝගය ලබා දෙනවා කියලා ප්‍රසිද්ධිය සඳහන් කළා. ඊට පස්සේ දිගම්බරම් හිටපු ඇමතිවරයාත් අදහස් දක්වලා තිබුණා ලකුණ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෙමේ, ගොඩනගන අලුත් බලවේගය තමයි ප්‍රධාන වෙන්න ඕන කියලා. ඉතින් එහෙම බැලුවට පස්සේ දිගම්බරම් මැතිතුමාගේ සහයෝගයත් සයිත් ප්‍රේමදාස මැතිතුමාට ලැබෙන්න නියමිතව තිබෙනවා. එතකොට එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ කලින් සඳහන් කළා වගේ අර අපිට දැනුණා වගේ හැඟුණා වගේ සයිත් ප්‍රේමදාස මැතිතුමත් එක මේ ගමන යන සූදානම් බව පේන්න තියෙනවා. ඒක උන් නිවේදනයක් මගින්ම නිකුත් කරලා තියෙනවා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් 60කට වැඩි පිරිසක් 76ක් 77ක් වන සමස්ත පිරිසෙන් 60ක පමණ ප්‍රමාණයක් සයිත් ප්‍රේමදාස මහත්මයා කැඳවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇස්වීම වලට සහභාගී වෙනවා කියලා දැනගන්න ලැබෙනවා. එතකොට 15ක් 20ක් අතර ප්‍රමාණයක් තමයි දැනට ඒ මොනෝදින් සයිත් ප්‍රේමදාස මහත්මයාගේ ඇස්වීම වලට සහභාගී නොවෙන්නේ කියලා වාර්තා වෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකුත් පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකුත් සයිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ඉන්න බව තමයි දැනට පේන්න තියෙන්නේ. ලකුණු සම්බන්ධයෙන් ප්‍රශ්න තමයි එක්සත් ජාතික පක්ෂය දැන් හිර වෙලා ඉන්නේ අපි දකින විදිහට.
ඔව් කොහොම හරි මේ ප්‍රශ්නේ විසඳ ගන්නට ඕනි කියලා හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්සත්නායක මහතා මාධ්‍යයට කරුණු හෙළිදරව් කරමින් සිටියා අපි දුටුවා. විශේෂයෙන්ම තිස්සත්නායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වුණු සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙමින් නැවතත් ක්‍රියාකාරීව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට පිවිසලා සිටින කෙනෙක්. ඉතින් ඔහුගේ අදහසත් මේ අවස්ථාවේදී වැදගත් වෙනවා. තිස්සත්නායක මහතා කියන්නේ මෙහෙම,
අපේ බලාපොරොත්තුව ලබන අඟහරු අදා කෘති අධිකාරී මණ්ඩලයේදී මේක විසඳයි කියලා. මොකද රටම බලාගෙන ඉන්නවා. මේක මගහරින්න පුළුවන් කමක් නැහැ. අපි කවුරුත් අලියා ලකුණෙන් තරං කරනට විරුද්ධ නැහැ. නමුත් ප්‍රශ්න තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලකුණ අලියා නැවත වතාවක් සන්ධානයක් සඳහා ලබා දීමෙන් එක්සත් ජාතික පක්ෂයට ඒ ලකුණ අහිමි වීම සිදු වෙනවා. කොහොම වුණත් ඊට පසුව එකඟ වෙලා සාකච්ඡා කරලා තියෙන පරිදි දැන් පොදු ලකුණකට යන්න අවසර ලැබිලා තිබෙනවා. එකඟතාවය ලැබිලා තිබෙනවා.
ඔව් තවත් හිටපු මහලේකම්වරයෙක් තමයි කබීර් හෂීම් මහතා. කබීර් හෂීම් මහතා කියනවා මේ අලියද හංසයද ලකුණ වැඩක් නැහැ, එක්ව එකට ඉදිරියට ගමන් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ කියලා.
අපි මේ මැතිවරණය තරඟ කරන්නේ කොහොමද? මොන බලවේගත් එක්කද එකතු වෙන්නේ? අපේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. ආංශනය අපිට ඕන එකක් අපිට තෝරගන්න පුළුවන්. අපි ඒ වෙලාවට තෝරගන්නවා.
එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනුවෙන් මනුෂ්‍ය නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා මේ ආණ්ඩුව පරද්දවන්නට නම් මොන ලකුණෙන් ආවත් වැඩක් නැහැ, කෙසේ හෝ මේ පරාජය කිරීම තමයි කළ යුතුව තියෙන්නේ මේ අවස්ථාව වෙනකොට කියලා.
ලකුණ මොකක් වුණත් හදවත හරි අලියා හරි හංසයා හරි එහෙම නැත්නම් මොන ලකුණෙන් ආවත් මේ රටේ ජනතාවගේ ලකුණෙන් ඇවිල්ලා අපි මේ ආණ්ඩුව ගෙදර යවනවාමයි කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ.
දැන් එතකොට අපිට ඒ අතරතුරේදී මේ පොහොට්ටු පුටු අර්බුදයකුත් මතුවෙන හැඩක් පේනින්නට තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකතුව පිහිටවන්නට යන සන්ධානයේ සලකුණ මොකක්ද කියන තත්ත්වය පිළිබඳවත් අර්බුදයක් තියෙනවා. මේ දෙකම එකට එකතු වෙලා පිහිටවන්නට යන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සලකුණ පොහොට්ටුවද පුටුවද මේ අර්බුදය තාමත් තියෙනවා. මොකක්ද එහි අලුත් තත්ත්වය මනෝජ්?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට කලින් ඔවුන් ජනාධිපතිවරුන්ට කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සිසු පක්ෂත් එක්ක වෙන වෙනම ගිවිසුම් මත්සන් කරලා ගිවිසුම් කරවලා පුටුව ලකුණෙන් මහජනදට ඉල්ලනවා කියන අදහසට ඇවිල්ලා හිටියා. නමුත් ජනාධිපතිවරණයේ දිනලා ඒ ප්‍රතිඵලයේ ටිකක් පොදුජන පෙරමුණ පැත්තෙන් බැලුවොත් වාසිදායක ප්‍රතිඵලයක්. ඒ තත්වයේ මත ජයග්‍රාහී ලකුණකින් එහෙම නැත්නම් පොහොට්ටුවෙන් තරම් කරන්න ඕන කියන අදහසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්නවා. නමුත් අත්සන් කරපු එකඟතාවයකට, ඒ කියන්නේ අත්සන් කරපු එකඟතාවයන්ට ඒක පටහැනි. ඒ හින්දා තමයි මේ ලකුණ සම්බන්ධයෙන් අර්බුද මතුවෙලා තිබුණේ. දැන් ඔන්න ඊයේ දවසේ අපි දැක්ක නිශාන්ත පුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා, ඔහු මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිතුමාත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත් එක්ක දිගින් දිගටම කටයුතු කළේ. ඊයේ දවසේ ඔහු පැවැත්වච්ච රැස්වීමකදී කියලා තියෙනවා පොහොට්ටුවෙන් අපි තරඟ කරන්න ඕන කියලා. එතකොට අපිට පොඩි ඉංගියකුත් තියෙනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ටික ටික පොහොට්ටුව පැත්තටම හැරෙනවාද කියලා. දැන් මේ සම්දානගත වෙච්චා කිසුම් මත්සන් කරපු අය ගැටලු නැති වුණා නම් පොහොට්ටුව අතහරින්න මේ වෙලාවේ හේතුවක් නැති තරම්. මොකද තනි පක්ෂයක් විදිහට ඉතා කෙටි කාලයකින් සංවිධාන වෙලා, ඒ කියන්නේ පක්ෂයේ නම වෙනුවට පක්ෂයේ සලකුණෙන් පක්ෂයක් ආමන්ත්‍රණය කරන තත්ත්වයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙම නැත්නම් පොහොට්ටුව පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ නමේ අර්බුදය ඇවිල්ලා තියෙන්නේ. කොමුණත් අර මම කල්ලොත් වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණ කලින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක, එතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක, පොදුජන පෙරමුණේ සෙසු කණ්ඩායම් එක්ක අත්සන් කරපු ගිවිසුම් සමාජ මාධ්‍ය ඔස්සේ එළි දක්වලා තිබුණා. පක්ෂ මහලේකම් දැසිරි ජයසේකර මැතිතුමත් ඒවා එළි දක්වලා තිබුණා. ඒකට හේතුව තමයි මේ ගිවිසුම් සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මතු කරන හින්දා. කොමුණත් ඉස්සරහට මේ ගැන යම් සාකච්ඡාවකුත් පැවැත්වෙන්න නියමිතයි. දැසිරි ජයසේකර මැතිතුමා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලලා තිබුණා රැස් වෙන්න, එහෙම නැත්නම් රැස්වීමක් පවත්වලා හම් වෙන සාකච්ඡා කරන්න. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පළ කරන පරස්පර විරෝධී අදහස්. කොමුණත් ඉදිරියට පැවැත්වෙන සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා, ඒත් එක්කම ඩලාස් සලහත්තුරු අධ්‍යාපන මැතිතුමා, මේ අය සහභාගී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමා, දාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිතුමා, දුමින් දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා, සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීරයන අය මේ සාකච්ඡාවට සහභාගී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ සාකච්ඡාව 18 වෙනිදා එහෙම නැත්නම් හෙට දිනේ පැවැත්වෙවි කියලා තමයි විශ්වාස කරන්නේ. එතකොට මේ ලකුණු සම්බන්ධයෙන්, තියෙන අර්බුද සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. බැකිල් රාජපක්ෂ මැතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ටිකක් වාසිදායක වන ප්‍රකාශයක් කරලා තිබුණා. ඔහු කියලා තිබුණා මේ ඇතැම් අය දෑවැදි ප්‍රශ්න මතු කරගෙන දීගයට බාධා වන විදිහට කටයුතු කරාට මනමාල ජෝඩු මදු සමය හොඳින් ගත කරනවා. ඒ හින්දා දෙවැනි ගමනක් ඊට සාර්ථකව සිදු කරන්න පුළුවන් කියලා බැස්ස රාජපක්ෂ මැතිතුමා සඳහන් කරලා තිබුණා. මේක අවසාන විග්‍රහයදී සඳහන් වෙලා තිබෙනවා. අපි දෙකට බෙදෙන්නේ නැතුව එකතු වෙලා ගමන් කරලා ඔවුන් බලාපොරොත්තු වෙන විදිහට 3-2 ඡන්දය ලබා ගන්න අවශ්‍ය කටයුතු සකස් කළ යුතු කියන අදහස බැස්ස රාජපක්ෂ මැතිතුමා දරලා තියෙනවා. අපි බලමු මේක දවසේ මේ හම්බ වෙලා කරන සාකච්ඡාවෙන් පස්සේ මේ අනවබෝධයන් දුරු කරගන්න ඍජු උත්තර අලුතෙන් ගොඩනගන සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් ලැබෙයිද කියලා.
ඔය අතරතුරදී අපිට වාර්තා වෙනවා මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසිරවීමේ සිදුවීම සම්බන්ධවත්. මීට කලින් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට ඒ සම්බන්ධව ව්‍යවස්ථාවේ නිසි අයිතිවාසිකම් ලැබිලා තියෙනවා කියලත් අපි තොරතුරු වාර්තා කළා. ඒ අතරතුරේදී ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුව විසිරවීමට දින විමර්ශනය කළා තියෙනවා කියලත් තොරතුරු වාර්තා වෙනවා. මොකක්ද මෙහි තියෙන තත්ත්වය මනෝජ්?
ඔව්, දැන් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහත්මයා නීතිපතිවරයාට ලියුමක් ලැබලා තිබුණා, ලිඛිතව අහලා තිබුණා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නීතිමය තත්ත්වය ගැන තොරතුරු දැනවන්න කියලා. ඒකට පිළිතුරු ලිපිය නීතිපතිවරයාගෙන් ලැබිලා තිබුණා. ඒ අනුව මේ අලුත් මේ දැන් ගත වෙන පාර්ලිමේන්තුවට ලබන පළවෙනිදා වන විට වසර 4 මාස 6 සම්පූර්ණ වන හින්දා ජනාධිපතිවරයාට මේ පළවෙනිදායින් පස්සේ, මාර්තු පළවෙනිදායින් පස්සේ ඕන මොහොතක පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන් කියලා නීතිපතිවරයා ලිපියෙන් දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලබන මාසේ 2 පාර්ලිමේන්තුව විසිරුවා හරි කියලා රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකුත් සඳහන් කරලා තිබුණා. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් අදහසක් වන අය කීප විටකදීම ඒ සම්බන්ධයෙන් අදහසක් කරලා තිබුණා. ඒ කියන්නේ ලැබෙන එකම නිමේෂයේ, පළවෙනි නිමේෂයේ බහුතරය ලබා ගැනීම සඳහා ආණ්ඩුවක් පිටවන්න අවශ්‍ය වටපිට සම්පාදනය කරනවා කියලා ඒ අනුව 2 පාර්ලිමේන්තුව විසිරුවන්නේ ඉඩ තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයාත් පෞගී සතියේ ලිපියක් යවලා තිබුණා. පාර්ලිමේන්තුව කලින් විසිරුවා හරිනවා නම් එම නැත්තම් මැතිවරණයට අදාළ කටයුතු සූදානම් කරගන්න තමන්ට කාලය අවශ්‍යයි කියලා ජනාධිපති වරයාගෙන් විමසලා තිබුණා. ඉතින් මේ සියල්ල අනුව බැලුවට පස්සේ දැනට පාර්ලිමේන්තුව බොහෝ දුරට මාර්තු මාසේ 2 විසිරුවා හරින්න නියමිතව තිබෙනවා. නීතිපතිවරයා ඒ පිළිබඳව ජනාධිපති ලේකම්වරයා ලිපියට පිළිතුරු සපයලා නීතිමය තත්ත්වය තහවුරු කිරීමකුත් සිද්ධ කරලා තියෙනවා. අවුරුදු 4 පිරිම දවස පළවෙනිදා එදායින් පස්සේ පාර්ලිමේන්තුව විසිරුවන්න නීතියෙන් බාධාවක් ජනාධිපතිවරයාට නැහැ කියලා.
මේ ළඟට මම කතා බහ කරන්න කැමති පසුගිය සතියේදී තවත් විශේෂිත අවධානයට ලක් වුණු මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට නැවත වතාවක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය විසින් දුන්න නියෝගය. දැන් මෙවර කුමන කරුණක් අරබයාද රංජන් රාමනායක මහතාට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ?
අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සහ නීති විරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එල්ල කරපු චෝදනා යටතේ වන නඩුව පහුගිය 12 යළිත් කැඳෙව්වා මුදිවඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ මාසේ 26 වෙනකන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා ඒ අදාළ චෝදනාවන්ට යටත්ව.
දැන් ඔය රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සම්බන්ධයෙන් වන තොරතුරුවලදී එළියට ආපු විශේෂිත කාරණාවක් තමයි විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාප සම්බන්ධව වන තොරතුරු හා ගැළපෙන හඬපට. එතනදිත් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිළිපිටිය සම්බන්ධව විශේෂිත අවධානයකට ලක් වුණා. දැන් අපි ඊට පස්සේ දැක්කා මනෝජ් ගිහාන් පිළිපිටිය අත්අඩංගුවට ගන්නට කියලා වරෙන් තුනිකුත් කරන්න කියලා නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම. එතකොට නීතිපතිවරයාට මෙවැනි නියෝගයක් කරන්නට නීති ප්‍රතිපාදන නැහැ, අයිතිවාසිකමක් නැහැ කියන කාරණාව යටතේ නීතිඥ සංගමේ නීතිඥවරුනුත් යම් විරෝධතාවක නියලුණා අපි දැක්කා. මේ පරස්පරයේ සම්බන්ධව මේ වෙනකොට යම් සමතයකට පත් වෙලා තියෙනවද, තීන්දුවකට එළඹිලා තියෙනවද, මොකක්ද මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු මේ වෙනකොට?
දැන් අපි දැක්කා විවිධ ප්‍රදේශවලත් ගිහන් පිළපිටිය විදසුවරයව අත්අඩංගුවට ගන්න එපා කියලා විරෝධතාවන් සිද්ධ වුණා. පෞද්ගලික දොළස්වැනිදත් එහෙම විරෝධතාවක් සිදු වුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා නීතිඥවරුන්. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය තමයි ඒක සූදානම් කරලා තිබුණේ. නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා, නීති ආධිපත්‍ය දින වැටෙන නිසා, ඒ කියන්නේ එහෙම හැඟීමක් මහජනතාවට ගියොත් ඒකත් ඒ වළක්වා ගන්න නීතිපතිවරයාගේ අත්නෝමතික තීරණ වළක්වන්න ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න කියන ඉල්ලීම මත තමයි නීතිඥවරුන් මේ විරෝධතාවය සිද්ධ කළේ. දැන් අපි ඒ අතරේ රොබට් ක්‍යූ වගේ දකිනවා වැඩබලන පොලිස් ප්‍රතිවරයා සහ නීතිපතිවරයා වැඩ කරන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ තම ලිපි හොමාරු කරගෙන ඉන්නේ. එතකොට ඔවුන්ගේ යම් ගැටුමක්ද මේ තියෙන්නේ කියලා සාකච්ඡා වෙනවා. කොමුණත් අපි දැක්කා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා සඳහන් කරලා තිබුණා මේ ප්‍රශ්නයට ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැහැ, නීතිය තියෙන ප්‍රතිපාදන අනුව ඒ අදාළ කාරණා විසඳා ගත යුතුයි, ඒවට පිළියම් යොදා ගත යුතුයි කියන දේ කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කරලා තිබුණා. කොමුණත් මේ දැනට වැඩසටහනකට ලක් වෙලා ඉන්නේ ගියන් පිළිපිටිය විනිසුරුවරයා ඒ රංජන් රාමනායක මන්ත්‍රීවරයාත් එක්ක සිද්ධ කරලා තියෙන දුරකථන සංවාද නිසා මේ සංවාදවල පිටපත් ඉදිරි නෛතික පියවර සඳහා නොපමාව තමන්ට ලබා දෙන්න කියලා නීතිපති දක්පුඩි දෙලිවේරා වැඩබලන පොලිස් ප්‍රතිසීදී වික්‍රමරත්න මහත්මයාට උපදෙස් ලබා දීලා තිබෙනවා. දිහාන් පිළපිටිය විනිසුරුවරයාත් රංජන් රාමනායක මන්ත්‍රීවරයාත් අතර දුරකථන සංවාද 12ක් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි මේ වැඩිදුර විස්තර වාර්තා අනුව අනාවරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ හඬපට ඉටයික්මෙන් ලබා දෙන්න කිනීම නීතිපතිවරයා වැඩබලන පොලිස් ප්‍රතිවරයාට කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තත්ත්වය ඒක තමයි විරුක්ෂී වාර්තා කරන්න තියෙන්නේ.
ඔව්, දැන් අර නිහඬ උද්ඝෝෂණයක් පවත්වන්නේ නීතිඥ සංගමයේ විසින්. එහිදී ඔවුන් සඳහන් කළ තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගවලටත් එපිටින් ගිහින් නීතිපතිවරයා මේ ආකාරයෙන් ක්‍රියා කිරීම පිළිබඳ ඔවුන්ගේ දැඩි විරෝධය පළ කර සිටිනවා කියලා. නීතිඥ සංගමයේ නියෝජනය කරමින් විනිසුරුවරයෙකු වන ගුණරත්න වනිනායක මහතාය සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා මේ ආකාරයෙන්.
මම හිතන්නේ ගිහන් පිළිපිටිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා නියෝගයක් නිකුත් කර තිබුණා. මෙම පූජ්‍යල අත්අඩංගුව ගන්න එපා කියලා නීතිපතිතුමාට. නමුත් නීතිපතිතුමා ඒක නැවතුනේ නැහැ. ඊය දැනගන්න ලැබුණා නැවත පොලිස් ප්‍රතිවරයාට නියෝගයක් නිකුත් කරලා තිබුණා. වහම පිළිපිටිය අත්අඩංගුවට ගන්න. මේක දඩේමක් විදිහට අපි දකින්නේ. ඒ වගේම මේ රටේ ගරු ජනාධිපතිවරයාටත් මාතවරයටත් දැනටම අපි ලිඛිතව දැනුම් දීමට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ක්‍රියාවලිය වහම නතර වෙයි කියලා. නතර නොවුනොත් අපිට සිකුරාදා දිනේ නැවත ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය වැළකීමට සිදු වෙනවා. ඒ අනුව සංගමයේ ඒකමතිකව තීන්දුවක් ගන්නවා. නීතිඥවරු අධිකරණ කටයුතු වලින් බැහැරව සිටින්න.
ඔය එක්කම තවත් විශේෂිත තොරතුරක් ගිය සතියේදී වාර්තා වුණා. දැන් අපි දන්නව අර කාලයක් තිස්සේ කතාබහ වෙමින් සිටින රුසියාවත් සමග සිදු කරනු ලැබූ මිග්යානා ගනුදෙනුව සම්බන්ධව ප්‍රධාන චූදිතයා උදයංග වීරතුංග කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්න ලැබුවා. මෙතනදී මොකක්ද මනෝජ්, දැන් මේ වරෙන්තු නිකුත් කරලා උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්නට නොහැකිව රතු නිවේදන නිකුත් කරමින් යම් කාලයක් පසු වුණා. ඊට පස්සේ හදිසියෙම දැන් මේ තත්ත්වය යටතේ උදයංග වීරතුංග ලංකාවට ආවේ කොහොමද? ඔහු අත්අඩංගුවට පත් වුණේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ජනතාවට පොඩි සැකයකුත් තියෙනවා. මේ සිදුවීම පසුපස තියෙන කතාව මොකක්ද?
ඔව්, දැන් උදයංග වීරතුංග මේ රාජතාන්ත්‍රික සේවයේ යෙදලා හිටියේ වර්තමාන ආණ්ඩුවම ආණ්ඩු කරන කලින් පාලන සමයේ. යහපාලන ආණ්ඩුව තමයි මේ පිළිබඳව චෝදනා ගොනු කළේ මිග්යානා ගනුදෙනුව ඇතුළු කාරණා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්න කියලා. අපි දැක්කා රතු නිවේදනත් ඔහුට එරෙහිවනිකුත් කරලා තිබුණා. එක් අවස්ථාවක මැද පෙරදිග ඔහු ඉන්න අවස්ථාවක ඔහු නීති භාරයට අරගත්තත් යම් නායකක ගැටලු හරහට හිටියා. ඒවා ආවාසිදායක ලෙස බලපෑවා උදයන් වීරතුංග ඊටපු තානාපතිවරයාව ශ්‍රී ලංකාවට ගින්න ගන්න. කොහොම වුණත් දැන් මේ ආණ්ඩුව පත් වුණායින් පස්සේ ඔහු ශ්‍රී ලංකාවට ආවා. එළ මොහොතේ තමයි කටුනායක මන්ත්‍රීපලේදී අත්අඩංගුවට ගැනීම සිද්ධ කෙරුණේ. අත්අඩංගුවට අරගෙන ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරා. බන්ධනාගාරගත කිරීමෙන් පස්සේ වැලිකඩ බන්ධනාගාර රෝහලටම ඔහු ඇතුළත් කරා. රාත්‍රී 7ට තමයි මැදසිං බන්ධනාගාරයේ T-වාට්ටුවට ඔහු රැගෙන ගියේ. කොහොමවත් 10:00 පවුලකට බන්ධනාගාර රෝහලට ඇතුළත් කරා. අර්ශස් සහ හෘද රෝග තත්ත්වයක් තියෙනවා කියන තමයි මේ රෝහල්ගත කරන්න හේතු වෙලා තිබුණේ. දැනට කොමනත් ඔහුට තරම් බලපතල තත්ත්වයක් නෑ. සමහර විට බන්දනාධාරයේ පිළිවාටුවටම නැවතත්මත් කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරලා තියෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා තමයි රඳවල ඉන්නේ මේ මැගසින් බන්දනාගාරයේ පිළිවාටුවේ. මේක තමයි තත්ත්වය. මිත්‍යාලා ගනුදෙනුට අදාළ උපාලනේ අතර මූට ගැනීම සිද්ධ වුණේ. ඒ අනුව දැන් ඔහුගෙන් ප්‍රශ්න කරන්න, ඔහුට එරෙහිව විමර්ශන කරන්න, නීතිය ක්‍රියාත්මක කරන්න ඔහු දැන් ශ්‍රී ලංකාවේ ඉන්නේ, නීතිය භාගයේ ඉන්නේ. අපි බලමු මේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඔබ අහපු ප්‍රශ්නෙට විශේෂ කාරණාවක් අපිට මේකයි කියලා නිල වශයෙන් කියන්න බෑ. හැබැයි මේ ආණ්ඩුවපත් වුණායින් පස්සේ කාල සමයක එකවරම ඔහු ශ්‍රී ලංකාවට එනවා. ඒ අනුව තමයි අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙන්නේ.
අපි මීළඟට කතා බහ කරමු. දැන් අර වැඩ නිම නොවුණු අධිවේගී මාර්ග කඩිනමින් නිමාවට පත් කරන්නට කියලා ජනාධිපතිවරයා දුන්න නියෝගය සම්බන්ධව දැන් අපි දැක්ක පසුගිය කාලවක වානුවේදී ආපු විශාල චෝදනාවක් තමයි මේ යහපාලන ආණ්ඩුව කාලයේදී සංවර්ධන කටයුතු යම් තාක් දුරකට ඇනහිට තිබුණාය කියන කාරණාව. දැන් මේ වත්මන් ජනාධිපතිවරයා පත් වුණ සැනින් මේවා යලිත් යථා තත්ත්වයට පත් වේවි කියන විශ්වාසයකුත් ජනතාව තුළ ඇති වුණා. අපි දැක්කා මේ ජනාධිපතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදීත් මේ සම්බන්ධව විශේෂිත අවධානයක් යොමු කරමින් කොටාබේ රාජපක්ෂ මහතා ප්‍රමුඛයේ කණ්ඩායම මේ සම්බන්ධවත් කරුණු සඳහන් කිරීමක් සිදු කළා. දැන් මේක යථාර්ථයක් බවට පත්වේගෙන යන්නද යන්නේ මනෝජ්, මොකද්ද තත්ත්වය?
ඔව්, දැන් පෞගිය 14 වෙනිදා මේ මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජනාධිපතිවරයාත් එක්ක ජනාධිපති කාර්යාලයේ හමුවක් සූදානම් කරලා තිබුණා. එහිදී ජනාධිපතිවරයා උපදෙස් දීලා තියෙනවා පළවෙනි අදියරේ වැඩ අවසන් කරලා තියෙන මාතරේ විල හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි විදියට නිමා කරලා විවෘත කරන්න කියලා. ඒකට හේතුව තමයි පෞගි ඡන්දය ආසන්නයේ කොටස් කිහිපයක් විතරක් විවෘත කිරීම සිද්ධ වුණා. නමුත් ඒවත් නිසි ප්‍රමිතියට වැඩ අවසන් කිරීමෙන් තොරව තමයි විවෘත කළේ කියලා චෝදනාවක් තිබුණා. ඒ නිසා ජනාධිපතිවරයා මේ විදියට වැඩ අවසන් කරලා මේ මාර්ගය විවෘත කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙනත් එක මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත ඉඳලා අමෙරිකම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල ඉඳලා දඹුල්ල දක්වාත්, පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිමමින් නිම කරන්න කියලා ජනාධිපතිවරයා උපදෙස් ලබා දීලා තිනවා. ඒත් එක්කම ඉංගිරිය ඉඳලා රස්තපුරට දිවෙන කිලෝමීටර 76 අධිවේගී මාර්ගය කඩිමමින් ඉදි කරන ජාතික අධිවේගී මාර්ග පද්ධතියට එක් කරන්න කියලා මේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පැහැදිලි කරලා තිබුණා. ඒත් එක්කම ගානුපාර, අයිමන් පාර සහ පිළියන්දල මාර්ගවල උදේට උදේ කන්දි පවතින කොළඹ විශේෂම කොළඹ දෙසට වාහන එද්දි පවතින තදබදයට විසඳුම් හොයන්න කියලා ජනාධිපතිවරයා මේ සාකච්ඡාවේදී අදාළ නිධාන උපදෙස් ලබා දීලා තියෙනවා. ඒත් එක්කම ගානුපාර සහ ඩුප්ලිකේෂන් පාරේ තියෙන අතවාහන තදබදයට විසඳුම් විදිහට ගානුපාරට සමාන්තරව මුහුදුබල මාර්ගය ඉදි කරලා තියෙනවා. ඒ කියන්නේ වැල්ලමට ඉඳලා කොළුපිටිය දක්වා වගේ ඒ කොටස පාලදුර දක්වාම දීර්ඝ කරන්න කියලත් ජනාධිපතිවරයා උපදෙස් දීලා තියෙනවා.
හොඳයි, අපි කොරෝනා වෛරස් රෝගී තත්ත්වය පිළිබඳව කතා බහ කළොතින් ශ්‍රී ලංකාවේ පසුගිය කාලවක වානුවේදී අපි දුටුවා මේ කොරන්ටයින් කිරීමේ සෙතුමෙතනම් නිරෝධායනය සම්බන්ධයෙන් විශේෂිත ක්‍රියාමාර්ග ගන්න. දැන් මේ පැත්තේ පිළිබඳව කතා බහ කළොතින් ඔස්ට්‍රේලියා පැත්තේ පිළිබඳව කතා බහ කළොතින් චීනයේ සිට වුහාන් සිට රැගෙන ආපු පිරිස් ක්‍රිස්මස් දූපතේ තමයි රඳවලා තිබුණේ. දැන් ඔවුන් අද මේ නිරෝධායන සමයේ නිමාවට පත් වෙලා එතනින් පිටත් වන්නට සූදානම් කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. මේ සම්බන්ධවනි තොරතුරු අපි මේ වෙනකොට වෙබ් ලිපියක් ආකාරයට ඇතුළත් කැනලා තියෙනවා අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese වෙබ් අඩවියට යන්න. ඊට අමතරව දැන් මේ වෙනකොට SBS Sinhalese Facebook පිටුවේ Facebook Live එකක් යනවා. කැන්බරා සිට අගමැති ස්කොට් මොරිසන් මහතා විශේෂයෙන්ම ප්‍රතිචාර ලබා දෙමින් සිටිනවා. දැනට ජපාන වරාය නැඟුරම්ලා තිබෙන නෞකාවේ සිටින අපි කොයි කවුරුත් දන්නවා මේ වෙනකොට ඩයමන්ඩ් ප්‍රින්සස් කියන නෞකාව ජපාන වරාය නැංගුරම්ලා සිටිනවා. ඉතින් මේ නෞකාවේ සිටින පිරිසගින් ඔස්ට්‍රේලියානුවන් 16 දෙනෙකුට කොරෝනා වෛරස් රෝගය ආසාදනය වෙලා තියෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. ඉතින් දැවැන්ත පීඩනයක් අගමැතිවරයා වෙත එල්ල වෙමින් තියෙනවා මේ පිරිස් වහාම ගෙන්වා ගන්න ඔස්ට්‍රේලියාවට කියලා. ඉතින් ඒ ඇතුළු මේ වෙනකොට පවතින කාලීන තොරතුරු සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් මහතා ජනතාවට කරුණු දක්වමින් සිටින්නේ. මේ Facebook Live එක ඔබට බලන්න පුළුවන් SBS Sinhalese Facebook පිටුවට ලොග් වුනොතින්. ඊට අමතරව මනෝජ්, මන් දැන් දැනගන්න කැමතියි දැන් ලංකාවේ දියතලාව හමුදා කඳුරට අරගෙන ගියා මේ නිරෝධායන කර්තව්‍ය සඳහා වුහාන් වල සිට ලංකාවට රැගෙන ආපු පිරිස් මොවුන් පිටත් වුණා කියලත් ආරංචි වෙනවා. ඒ සම්බන්ධව වෙන තොරතුරුත් අපි ඔබෙන් දැනගන්නට කැමතියි ඊළඟට.
ඔව්, මේ පිරිස 33 දෙනෙක් ඔවුන් සම්බන්ධයෙන් දෙවි සැකයක් එහෙම නැත්නම් යම් පෙර සූදානමක් තිබෙන අනුතන් විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට ඔවුන් යොමු කළේ. ඊට පස්සේ පහුගිය 14 වෙනිදා උදේ 10ට විතර ඔවුන් බස් රථයකින් වියට්නාමයෙන් පිටත්ව ගියා. මේ පිරිස ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට තමයි පිටත් කරලා තිබුණේ. එතනදී යුද හමුදා අපතිවරයා මුණ ගැසිලා ඊට පස්සේ ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කරලා තිබුණා. ඉතින් මේ පැමිණ සිටි පිරිසුන් දෙනාගෙන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව, ඒ වෛරසය ශරීරගත වෙලා තිබෙන බව වාර්තා වුණේ. ඉන්න නිරෝධායන ක්‍රියාවලියෙන් පස්සේ ඉතාමත් සුරක්ෂිත ඔවුන් නිවෙස් බලා ගමන් කළා. ඉතින් ඊළඟව ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය නැති, ඒ ව්‍යාප්ත වෙන්නේ නැති රටක් හැටියට තවදුරටත් අහුරුවක් එක් කරන්න පුළුවන්කම ලැබුණා. ශ්‍රී ලංකාවේ වාර්තා වූ එකම කොරෝනා රෝගියා චීන ජාතික කාන්තාවක්. ඇයත් උපරිම සුවතත්වයෙන් පසු වෙලා තිබෙනවා. නමුත් 100%ක් වෛරසයේ ශරීරගත නොවුනායි කියන තහවුරුවෙන් පස්සේ ඇයව චීනයට පිටත් කරන්න සූදානමින් ඉන්නවා. මොකද 100%ක්ම හරියටම සුව වෙනතුරු ගුවන් ගමන් සේවා තමන්ගේ ගුවන් යානා තුළ ඇයව රැගෙන යන්න සූදානමක් නැති වෙන්නේ තිබෙනවා කියන තොරතුරු මත තමයි ඇයව සම්පූර්ණ සුවය ලැබෙන කම්පීල තියෙන්නේ. ශ්‍රී ලංකාව කොරෝනා පැත්තෙන් සුරක්ෂිතයි දිරුක්ෂි.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි සූතිවන්ත වෙනවා මේ සතියේදීත් තොරතුරු වාර්තා කරන්නට සම්බන්ධ වීම පිළිබඳව. ශ්‍රී ලංකාවේ අලුත් තොරතුරු විත්ති ප්‍රවෘත්ති සමගින් මේ සමාලෝචනයට එකතුනේ සුපුරුදු පරිදි මාධ්‍යවේදී මනෝජ් ජුරිතයාවල. මනෝජ්, එහෙමනම් අපි ලබන සතිය සඳුදා නැවතත් හමුවෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දුක්ෂි බොහොම සූති.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.